ගරු අනිල් ජයන්ත එමතුමා මිනිත්තු 20ක කාලයක් ලැබෙනවා. මිනිත්තු 18ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාර උද මන්ත්‍රීතුමනි, බොහොමත්ම ස්තුතියි. අද විවාදයට බඳුන් කරන ලද මේ සභාව කල්තැබීමේ යෝජනාවේදී විශේෂයෙන්ම මතු කළේ මේ වෙනකොට රට ඇතුලේ භාණ්ඩ හිඟයක්, භාණ්ඩ මිල අධික ලෙස වැඩිවීමක්, වගේම වෙළඳපොලේ විකෘතියක්, ඒ අනුව මහජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැයි කියන තර්කයක්, ඇත්තට මේක සැබෑවක්ද කියලා අපි විමර්ශනය කරලා බලමු. විශේෂයෙන් විපක්ෂය ඉදිරිපත් කරපු අදහස්වලදී උත්සාහයක් ගත්තා රටක ආර්ථිකය, සමාජය මේ කෙටි දත්තයකින් දෙකකින්, එහෙමත් නැත්නම් කෙටි කාලීනව වෙළඳපළේ ඇති වෙන තත්වයකින් සමස්තය විශ්ලේෂණය කරන්න. නමුත් අපි අමතක නොකළ යුතු කාරණයක්, ජාතික ජනබලවේගය ආණ්ඩුවට පත්වෙන්නේම සුවිශේෂී තත්ත්වයක් යටතේදී. අවුරුදු ගණනාවක් මේ බිඳවට්ටපු ආර්ථිකයක් තමයි වෙනස් කරන්න අපිට ලැබෙන්නේ, නැත්නම් සාමාන්‍ය තත්ත්වයේ තිබිච්ච ආර්ථිකයක් නෙමෙයි. ඒ කෙසේ වෙතත් අපි මේ තිබිච්ච තත්ත්වය හරියට අවබෝධ කරගෙන කල්පනාකාරීව අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කිරීමේදී අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශන, අපි ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන්ගේ අර්ථකථනයන්ට අමතරව විශාල වැරදි ප්‍රකාශනිකුත් කරනවා. කියන්නේ අපි කිව්ව නැති දේවල් අපි කිව්වා කියනවා. දැන් මේ අවසානයේට අදහස් දක්වපු මන්ත්‍රීතුමත් කිව්වා විදුලිය 60% සහනයක් වහාම ලබා දෙනවා කියලා. ඉතින් මේ වගේ දේවල් අපි කිසිම තැනක කියලා නැහැ. විදුලිය අඩු කරන්න ඕනේ, විදුලි බල ඉතාමත් වැඩි, ඒක ක්‍රමිකව අඩු කළේ නැත්නම් රටේ නිෂ්පාදනය අඩාල වෙනවා, ඒකට සැලැස්මක් තියෙනවා, ඒකට වර්ෂ දෙකක් තුනක් යනවා, ඒ සැලැස්ම අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ වගේ ගොඩාක් ඒ බොරු කියන්න හේතුව තමයි ඒක සමාජගත කරගන්න පුළුවන් වුණොත් ඔවුන්ට පුළුවන් ඒ බොරුවේ අනෙත් පැත්ත ඒක එහෙම නෙවෙයි කියලා අපි වැඩ කටයුතු කරද්දී කියනවා, අන්න ඕගොල්ලන් කිව්වේ ඒක නෙමෙයි වෙනත් එකක් දැන් කරන්න කියලා. ඒක බොරුව කියන කොටත් ඒ වැඩේ කරනවා, අපි ඇත්ත වැඩේ කරන කොටත් සමාජයෙන් යම් ඇටෙන්ෂන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් මේ විවාදයේදී මතු කරපු කාරණා ඇතුලේ ක්ෂේත්‍ර කීපයක් තියෙනවා. එකක් තමයි භාණ්ඩ කීපයක මිල. ඔව්, භාණ්ඩ කීපයක මිල ගණන් උච්චාවචනය වෙනකොට එහෙම ඇත්ත. හැබැයි මහජනතාව භාණ්ඩ මිලෙන් පීඩනයට පත් වෙනවාද, තමුන්ට ලැබුණ වැටුපෙන් වේතනෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියන මනින දර්ශක අතරේ අඩුපාඩු සහිතව හරි අපිට පිළිගන්න පුළුවන් තියෙන දර්ශකයේ තමයි උද්දමනයේ මනින පාරිභෝගික මිල දර්ශක. ඉතින් ඒ කාරණා අරන් බලපුවාම අපේ උද්දමනයේ தත්ත්වය, දැන් උද්දමනය කියලා කියන්නේ භාණ්ඩවල වෙළඳපළ මිල අකණ්ඩව වැඩි වෙනවා නම් උද්දමනය. ඒතර උද්දමනකාරී தත්ත්වයද රට ඇතුලේ තියෙන්නේ නෑ, එහෙම එකක් නෙමෙයි. ඔබ ආණ්ඩු කරපු කාලේ මේ ආහාර උද්දමනයේ 90%කින් විතර වැඩි වුණා. ඒ වගේම මතුපිට උද්දමනයේ 70%කින් විතර වැඩි වෙලා ඇත්තටම තියෙන්නේ මේ උද්දමනය ඔබලා විසින් නිර්මාණය කරලා ඉහළට ඔසවා තබපු තත්වයක් දැන් පාලනය වෙමින් තියෙනවා. හැබැයි අපි ආණ්ඩුව ගත්ත ගමන් එක බිඳවට්ටන්න උත්සාහ කරා. නමුත් අපි තාම උපාය මාර්ගිකව ඒක පාලනය කරමින් තියෙනවා. මම දත්ත කීපයක් ඉදිරිපත් කරන්න කැමති. 2021 මේ ආණ්ඩුවට සිද්ධ වුණා, මොකද අර අධික උද්දමන වේගයකින් යන නිසා පදනම් වර්ෂය වෙනස් කරලා 2021 බවට පත් කරන්න 2013 තිබිච්ච පදනම. මොකද නැත්තම් අර ඉන්ෆ්ලේෂන් ඉන්ඩෙක්ස් එක වැඩිපුර පෙන්නනවා. ඒතර 2021කට සාපේක්ෂවත් 2022 124%කින් වැඩි වුණා ජනවාරි මාසයේදී. දෙසැම්බර් මාසයේදී 187%යි. ඒ වර්ෂයේ දෙක බැලුවත් 180%කින් විතර උද්දමන දර්ශකයේ වැඩි වෙලා තියෙනවා. 2023 වර්ෂයේදී නැවතත් 188 තිබිච්ච දර්ශකය 200 දක්වා වර්ධනය වෙනවා. සැලකිය යුතු ප්‍රමාණකින් උද්දමනයේ වර්ධනය වෙනවා. 2024දී 200ක තිබිච්ච උද්දමනය දැන් දර්ශකයේ 191කින් යම් ආකාරයක පාලනය වෙලා ස්ථාවර වෙලා එක තැනක තියෙනවා. නමුත් ඒක අවදමන තත්වයක් නෙවෙයි, මේකට අපි කියනවා නිර් උද්දමනීය තත්වයක්. ඉතින් අපේ වගකීම තමයි මේ උද්දමනීය තත්වය හරියට පාලනය කරගන්න. හැබැයි මෙතෙන්දී යම් තව ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් රටක උද්දමනය ක්‍රමිකව 5% ඕ ඊට වඩා අඩු මට්ටමක තියෙනකොට ආර්ථිකයට හිතකර විදියට බලපානවා. හැබැයි 70%කින් 80%කින් 90%කින් වැඩි කරපු තත්ත්වය අසාමාන්‍ය තත්ත්වයක්. දැන් ඒක යටට පත් වෙලා තිබුණත් ඒ ඍණ උද්දමනය දැන් දෙසැම්බර් මාසයේදීත් මතුපිට උද්දමනය ඍණ 1.7යි වගේම ආහාර උද්ධමනය ධන 0.8යි තාම අඩු මට්ටමක්. එතකොට මේක සමහර විටදී අර ආර්ථික හැකිලීමකටත් බලපාන්න පුළුවන්. එක විට කාර්තු දෙකකදී ඍණ උද්ධමනය වාර්තා වෙච්ච නිසා සමහරට මහ බැංකුව තමුන්ගේ ස්වාධීනත්වයේ පාවිච්චි කරලා මූල්‍ය ප්‍රසාරණයක් කරන්නත් ඉඩ තියෙනවා. මේක තේරුම් ගත යුතු වන්නේ උද්ධමනය තමයි යම් ආකාරයකට භාණ්ඩ මිල තීරණය කරන්නේ. ඒ අර්ථයෙන් ගත්තාම ඇත්තටම එහෙම ලොකු පීඩනයක් ඇවිල්ලා නැහැ. මහ ජනතාව ඒක දන්නවා. ඒ වගේම තමයි ඉතාමත්ම වැදගත් කාරණයක් මේ මිල පිළිබඳ කතාවේදී මිනිස්සුන්ට වැදගත් වෙන්නේ තමුන්ගේ මූර්ත වැටුප රියල් වේජස් not the nominal wages. ඉතින් අපේ රටේ මේ වෙනකොට තත්ත්වය අපිට අභියෝගයක් තියෙනවා. ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට රියල් වේජස් තම මූර්ත වැටුප වැඩි වෙලා නැහැ. මම දත්තේ කීපයක් ඉදිරිපත් කරන්නම්. 2021ට සාපේක්ෂව 22ෙත් 22කට සාපේක්ෂව 23ෙත් තියෙන තත්ත්වය මූර්ත වැටුප. ඒ කියන්නේ ඒගොල්ලන්ට තිබිච්ච 100ක් කියලා අපි ගත්තොත් රුපියල් 100කින් ගන්න පුළුවන් භාණ්ඩ සේවා ප්‍රමාණයට මොකද උනේ කියන එක. රාජ්‍ය අංශයේ සේවකයන්ට 2022දී 21කට සාපේක්ෂව ඔවුන්ගේ මූර්ත වැටුප 20.6කින් පහළ වැටිලා ඔවුන්ට මිලදී ගැනීමේ හැකියාව පල්ලා ගිහිලා තියෙනවා. ඒ 2023 වෙනකොට තවත් 17.5කින් පල්ලාට වැටිලා තියෙනවා. විධිමත් පෞද්ගලික අංශයේ මූර්ත වැටුප 2022දී 22.7කින් පල්ලා වැටෙනවා. 23දී 7.1කින් පහළට වැටෙනවා. අවිධිමත් පෞද්ගලික අංශයේ 17.5කින් සහ 17.6කින් පහළ වැටෙනවා. මෙන්න මේ විදිහට බිම වට්ටපු ආර්ථිකයක් තිබුණේ. මිනිසුන්ගේ ජීවිතේ පොඩි පට්ටම් කරලා තියෙන්නේ. එන්නේ එතනින් එළියට ගෙනියන්නට ඕනේ. මොකද්ද විකල්පේ? මේ තියෙන තත්ත්වයේදී ආර්ථිකය අවදමණයකට ගෙනිලා මේ විකල්පය ගෙනියන්න බෑ. මොකද ඒ නිසා තමයි අපිට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා මේ ආයත මේ කරලා තියෙන හානිය බේරා ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන්න සිද්ධ වෙනවා. අපි විවිධාකාරයෙන් අර ආශ්‍රැසම ඇතුළු අනිකුත් සහනාධාරවල ප්‍රමාණය වැඩි කළෙත්, කාල සීමාව වැඩි කළෙත්, ඒකට ආවරණය වෙච්ච නැති අය තවතත් ඒ සඳහා ඇතුළු කරගන්න උත්සාහ කළෙත් මෙන්න මේ ව්‍යසනයෙන් ඔවුන්ව මුදවා ගන්න, ඔවුන්ටත් ගෞරවනීය ජීවිතයක් ගත කරන්න, හොඳ ආහාර වේලක් ගන්න අවශ්‍ය කරන මූලික මූර්ත වැටුප අපිට අවශ්‍ය කරනවා. ඒ නිසා අපිට සැලකිය යුතු වැටුප් වැඩි කිරීමක් පිළිබඳව සාකච්ඡා කරන්න වෙනවා. අපේ මන්ත්‍රීවරු අදහස් ඉදිරිපත් කිරීමේදී කිව්වා අපේ ආයවැදී අපි ඒ කටයුත්තත් සලකා බලනවා. මේ தත්ත්වය අපි තේරුම් ගත යුතුයි. ඊළඟට අදාසක් මතු කරා භාණ්ඩ හිඟයක් නිර්මාණය වුණයි කියලා. ඇත්තරම අපි සිද්ධ කළේ හිඟේ නිර්මාණය කරන්න උත්සාහ කරපු தත්ත්වය වළක්වා ගත්ත එක. බොහෝ දුරට අපි දන්නවා දූෂිත ආර්ථ ක්‍රමයක් ඇතුලේ වෙළඳ කළ කාටල් නිර්මාණය කරමින් හිඟයන් මවන්න උත්සාහ කරනවා. එහෙම හිඟයක් මැවුණාද අපිට හරියටම තොරතුරු එකතු කරමින් තිනවා. නමුත් යම් ආකාරයක මේ හිඟ தත්ත්වයක් නිර්මාණය වෙමු තන. ඒක මේ අපේ මාස දෙකක් ඇතුළතදී වෙච්ච කාරණයක් නෙමෙයි. ඔබ අවධානය යොමු කළොත් විශේෂයෙන්ම ඔය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයේ නිර්මාණය වෙච්ච වෙලාවෙදී ඇත්තම මොන ආකාරයට භාණ්ඩ හිඟේ මැව්වේ? ඒ භාණ්ඩ හිඟය මිනිස්සුන්ව බය කරන්න පාවිච්චි කළා. අපි භාණ්ඩ හිඟේ කලමනාකරණය කරලා ඒකට උචිත පිළිතුරු ගත්තා. එයිනුත් අත්‍යවශ්‍යම භාණ්ඩ විදියට බලපාලා තියෙන මේ හාල් සම්බන්ධයෙන් අපි මැදිහත් වුණා. සමහර විට ඒ වගේ භාණ්ඩයක් දෙකක් සම්බන්ධයෙන් තත්ත්වයන් පැනනගින නිසා තමයි ආණ්ඩුවක වගකීම, රජයක වගකීම බවට පත් වෙන්නේ. ඒ සඳහා මැදිහත් වීම, ඒකට උචිත යාන්ත්‍රයන් අපි යොදා ගන්නවා. ඒ වගේම සඳහන් කරා මේ මහල් පිළිබඳ ප්‍රශ්නයේදී මේ මිල විකෘති කිරීම සිද්ධ කරන මේ මිල පාලනය කියලා. අපි කිසි විටකත් පොලිස් කාර්යයක් ලෙස වෙළඳපළට පැනලා පාලන මිලක් දාන්න කිසි දෙයකට අදහස් කරන්නේ නැහැ. හැබැයි ආර්ථික වශයෙන් වැදගත් වෙන වෙළඳපළ අස්ථාවර කරන, මූල්‍ය වෙළඳපළ අස්ථාවර කරන තත්වයකදී මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි සහල් කියලා කියන්නේ අපේ ප්‍රධාන ආහාරය. එන්නේ ආහාරයේ මිල එහා මෙහා යෑම තුළ ගොවියා බිඳ ඇත්තම සාමාන්‍ය පාරිභෝගිකයාගේ ආහාරයට අමතරව ඒන බත සපේන. ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයේ අපේ ශ්‍රම බලකායෙන් 25%කට 26%කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. එතන සමස්ත ආර්ථිකයක් ගැට ගැහිලා තියෙන තැනක් අපිට සද්ද නැතුව ඉන්න බැහැ. නිසා කෙටි කාලයෙන් එකට තමයි අපේ ඒ අපේ කැබිනට් පත්‍රිකාවට අනුව ඉදිරිපත් කළා. කොහොමද මේ මිල පාලනය කළේ, කොහොමද ආනයන කරුවන්ට හාල් ආනයනය කරන්න අපි ඉඩ ලබා දුන්නේ කියන කාරණේ. ඒ වගේම තමයි තවත් වැරදි අදහසක් ඉදිරිපත් කළා. මේ රැඳවුම් බද්ද 5%කින් තවත් බදු පිට බදු ගහනවා. මිනිස්සුන් බඩු නැහැ, හිඟ වෙලා තියෙනවා, ජීවත් වෙන්න බෑ, තව බදු පිට බදු ගහන කල. ඒක බොරුවක්. රැඳවුම් බද්ද කියලා කියන්නේ බද්දක් නෙමෙයි. රැඳවුම් බද්ද කියන්නේ බද්දක් කලින් අය කර ගැනීමක්. එයා බදු ගෙවන්නට ඕන නම් තමුන් බදු ගෙවනකොට තමුන්ගේ ටැක්ස් රිටර්න් එක ඉදිරිපත් කරනකොට ඒක අඩු කරගන්න පුළුවන්. බද්ද ගෙවීමට යටත් වෙන ඕනෑම පුරවැසියෙකුට ඒ අයිති හැකියාව තියෙන එක සිද්ධ කරනවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි පිළිගන්නවා ආදායම් බද්දට යටත් නොවන අයගෙන් එවැනි ප්‍රමාණයක් අය කරලා ඒගොල්ලන් ආදායම් මුදල් දෙපාර්තමේන්තුවෙන් ඒ මුදල් ආපසු ඉල්ලා නොගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි දැන් අපි ඒ 105 සිට 110ට ප්‍රබවේදී ආයකන බද්ද වැඩි කරත් 105කට කලින් අය කරලා තිබුණා. ඒ වෙලාවේදී කිසිම කෙනෙක් කතා කරේ නැහැ. ඒ 105 අය කරන අවස්ථාවේදී ඉතාම අසරණ අඩු පොලියක් ලබා ගන්න අඩු ආදායමක් තියෙන අය ආණ්ඩුවට බදු ගෙව්වා. ඒ කිසි කෙනෙක් ඒ වෙලාවේදී සාකච්ඡා කළේ නැහැ සාමාන්‍ය ජනතාව ගැන. හැබැයි අපි මෙතෙන්දී උත්සාහ කරේ මේ පරමාර්ථය උනේ බදු ආදායම වැඩි කර ගැනීමට වඩා. අපි දන්නවා බදු විව්වේ ඇතුලේ මේක විනාශ වෙලා තියෙන බදු නොගවීම, බදු පැහැරෑරීම, අකාර්යක්ෂමතාවයන් තියෙනවා. බදු දැල පුළුල් වෙලා නැහැ. මේ අර්ථයෙන් ගත්තාම මේ සියලු කටයුතු සිද්ධ කරන්න නම් මේ ප්‍රබවේදී පණවන බදු තමයි දියුණු රටවල්වල කරන්නේ. අපි එතෙන්ට පියවරෙන් පියවර යාම සඳහා මහජනතාව බදු දැලට එකතු කර ගැනීමේ පරමාර්ථයෙන්ුයි මේක ඇතුළත් කරන්නේ. ඒ කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට බදු නොගෙවෙන කෙනාට අපි මේ සාහනය ලබා දෙනවා. ඒකට අවශ්‍ය වැඩ කටයුතු දැන් තමයි සිද්ධ වෙමින් යනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ අදාළ වැඩ පිළිවෙල සකස් කරනවා. ඒ අනුව බැංකුවලට අදාළ උපදේශය අපි ලබා දීලා ඒ සාහනය ඔවුන්ට ලබා දෙනවා. ඒ නිසා ඒ මහජනතාව නොමග යැවීමේ කතන්දරයකුයි ඒ ඉදිරිපත් කළේ. ඒත් එක්කම මම කියන්න කැමති අද මේ ස්ථල තැබීමේ යෝජනාව ඉදිරිපත් කරපු මේ කුඩා ප්‍රශ්නේ සමස්ත ආර්ථිකයක, සමස්ත ජීවිතයක, සමාජයක ඉදිරියට ගමන් කරන මාර්ගයේදී තාවකාලිකව කෙටි කාලිනු ඇතිවෙච්ච තත්ත්වයක්. ආර්ථිකයක ඒ සාධනයේ පිළිබඳ ඇත්තම මාසිකින් දෙකකින් කියන්න කවුරු හරි පොරබදනවා නම් ඒක වැරදි. මේකට යම් කාලයක් ඕන. අපි සාමාන්‍ය ආර්ථිකයක යන අඩුම ගානේ මාස 6ක්වත් ඕන. අපි අලුතෙන්ම ගන්න බිඳ වට්ටපු එකක් ගන්න. අපේ කාර්ය සාධනයේ බලන්න ආමාසයෙන් අවුරුද්දක්වත් ඉන්න. අපි දැඩි සහතික කරලා කියනවා 2025 අවසාන වෙනකොට මේ සියලු ආර්ථික දර්ශකයන් කලින් තිබුණාට වඩා වඩාත් හොඳ මට්ටමට අපි ඉදිරියට ගේනවායි කියන කාරණය. ඒත් එක්කම මේ විවාදයට ඉදිරිපත් කරපු විපක්ෂයේ මන්ත්‍රීවරු අදහස් ඉදිරිපත් කරපු අය එක්ක හිතාමතාම එහෙම නැත්නම් නොදැනුවත් භාවය නිසාම ආර්ථිකයක සමස්තය පුළුල් දැක්ම මනින දර්ශක අතහැරලා තියෙනවා. ඒකෙන් මම දර්ශක කීපයක් කියන්නම්. එකක් තමයි ඉන්ඩෙක්ස් ඔෆ් ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ෂන්. මේක මහ බැංකුව විසින් ස්වාධීනව දැන් සම්පූර්ණ ස්වාධීන පනතක් යටතේ ක්‍රියාත්මක කරන මහ බැංකුව ඉදිරිපත් කරන දර්ශකයක්. මේක තමයි පළවෙනි වතාවට 2024 වර්ෂයේදී ඒ සියලු දර්ශකයන් ඒකේ පාදක අගේ 100යි. මීට කලින් හැම අවස්ථාවකම තිබුණේ එක් දර්ශකයක් අර 100ට වඩා අඩුවෙන්. 100ට වඩා අඩුවෙන්. දැන් 2024 ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට මේ දර්ශක සියල්ලක්ම වැඩි වෙලා තියෙනවා. ඒ අතරින් non-metallic material products 102.8යි. coke and refined petroleum products 104යි. ඒ විදිහට beverages 125.5යි. මොකක්ද මේ දර්ශකයෙන් කියන්නේ? මේ දර්ශකයෙන් කියන්නේ කාර්මික ශේත්‍රයේ නිෂ්පාදන ධාරිතාවයේ වැඩිවීමේ ප්‍රවණතාවයේ පෙළඹීම. අන්න ආර්ථිකයට යොමු වීම තියෙනවා. එකෙන් අපි කියන්නේ සමස්ත ආර්ථිකය දියුණු නැහැ කියලා. මේ තියෙන දිසානතිය. මේ දිසානතිය අපි සැප්තැම්බර් මාසේ ආණ්ඩුව නොවැම්බර් මාසේ ආණ්ඩුව පිහිටවනකොට විපක්ෂයේ උත්සාහ කළා තියන්න බිඳ වැටෙන විනාශ වෙන මහා විනාශකාරී ආර්ථිකයක් ලෝකේ අපිත් එක්ක සම්බන්ධතා ඇති කරගන්නේ නැහැ. ආයෝජක එන්නේ නැයි කියන යථාර්ථයක් ඇතුළේ තමයි මේ තත්ත්වය අපි නිර්මාණය කරගන්න අපිට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම වැදගත් වෙන දර්ශකයක් තමයි ආර්ථිකයක් ඇතුළේ ස්ථායීකරණය. මේ ස්ථායීකරණය කිරීමේදී අපිට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යම් යම් කෑලි එහෙමෙන් අල්ලගෙන මේක කරන්න අරක කරන්න කියලා කිව්වා. නමුත් අපි ඒවට නොසැලී අපේ ගමන් මාර්ගයේ හරියට ආවා. ඒ අංක එක බවට අපි ස්ථායීකරණය යොදාගත් යන්නේ නිසාම තමයි. ඒ ස්ථායීකරණය කිසිම විදියකට දශමයකින්වත් පළුදු නොවි ඉදිරියට අරගෙන ගිහිලා යම් තැනකට ගෙනෙන්න ඕනේ අපේ නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කරගන්න. ඒ අංක එක තමයි රට ඇතුළේ තියෙන මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්න එක. ඒක අද අපිට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ අර්බුදකාරී කාල පරිච්ඡේදයෙන් පස්සේ පොලි අනුපාතය ක්‍රමිකව ස්ථාවර වෙමින් පහත වැටෙමින් තියෙන්නේ. මේ කාල පරිච්ඡේදය ඇතුළතදී අර අපි කියනවා මේ පොලිසි රේට්ස් ප්‍රතිපත්තියේ පොලි අනුපාත ටික පල්ලෑට ගේන්න පුළුවන්කම ලැබුණා. 108.25කුත් 9.25කුත් තත්වෙදී තැන්පතු සහ ණය සඳහා ඒ ඉතාමත්ම වැදගත් සාධකයක්. ඒ නිසා ඒ පොලි අනුපාතය පහළ යෑමේ ප්‍රතිඵලයක් විදිහට ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, ආයෝජකයන් තමුන්ගේ ඉතිරි කිරීම් අරගෙන ව්‍යාපාර කරන්න එනවා. පොලි අනුපාතයේ 100ට 20ට 30ට 40ට යනකොට කවුරුත් ව්‍යාපාර කරන්න ඉන්නේ නැහැ. 140 50ක් ලාභයක් වුණා 130ක පොලියක් ගාලා ව්‍යාපාර කරන්න අපි කවුරුත් දන්නවා. ආයෝජකයන් කැන්දන් අමාරුයි. දැන් ඔන්න මූල්‍ය ස්ථාවරත්වයේ සිද්ධ වෙමින් තියෙනවා. ඒ කටයුතු වෙනවා. ඒකට තවත් දර්ශකයක් ඕගොල්ලෝ කිව්ව නැති එකක් මම ඉදිරිපත් කරන්නම්. ඒකට අපි කියනවා yield curve, පළදා අනුපාත, පළදා වක්‍රය. මේ පළදා වක්‍රය ඕගොල්ලන් ආණ්ඩු කරපු හැම කාලයකම විශේෂයෙන්ම මේ අර්බුදකාරී තත්ත්වයේ තිබුණේ නෙගටිව් yield curve එකක්. මේක කනපිට හැරිච්ච yield curve එකක්. මොකක්ද මේ කනපිට හැරිච්ච yield curve එකක් කියන්නේ? මිනිස්සු බයයි ආයෝජනය කරන්න. ඒ නිසා කෙටි කාලීන ආයෝජනයට වැඩි පොලි ගෙවන්න සිද්ධ වෙනවා. අවුරුද්දේ මාස 6 මාස 12 අවුරුද්දේ කාලයට වැඩි පොලියකුත් අවුරුදු 5 10 පොලියට කාල පරිච්ඡේද අඩු පොලියකුත් ගෙවන තත්ත්වයක් තියෙනවා නම් ඒකට කියනවා නෙගටිව් නැත්නම් අනිත් පැත්තට හැරවිච්ච yield curve එකක්. ඕගොල්ලන්ගේ කාල පරිච්ඡේදයේ එහෙම තමයි තිබුණේ. දැන් ඒක ක්‍රමවත් වෙනස් වෙලා
ප්‍රතිතිමා තව මිනිත්තු දෙකක් කාලයක් තිබෙන්නේ.
අනන්ත වේලා තියෙනවා. ඒ වගේම සමාන් කරන්නට ඕනේ මේ පොලිය අනුපාතයේ හැසිරීමේ සුබදායි ලෙස ඇවිල්ලා අපේ විදේශ විනිමය අනුපාතයත් යම් ස්ථාවර තැනකට පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකේ මේ මූල ස්ථාවරත්වය අපි අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අපි අරගෙන බැලුවොත් ලංකාවේ බැංකු පද්ධතියේ මීට වර්ෂයකට කලින් තිබුණේ ඒගොල්ලන්ගේ net foreign assets ඍණ නෙගටිව් පිටරටවල බැංකු පද්ධතිය ණයයි. අද මේ ඔක්තෝබර් මාසයේ වෙනකොට අපේ බැංකු පද්ධතිය ඩොලර් මිලියන 407ක් දක්වා තමුන්ගේ net foreign assets වැඩි කරගෙන තියෙනවා. මෙන්න මේ ස්ථාවරත්වයේ ලකුණු තමයි පෙන්눔 කරමින් තියෙන්නේ. ඒ වගේම කොටස් වෙළඳපොළ තුලත් මේ தත්ත්වය පෙන්눔 කරනවා. විදේශීය ණය ශ්‍රේණිගත කිරීම එකවර ලංකාවේ ආණ්ඩ තුනකින් ඉහළට ඉසුණේ මේ අවස්ථාවේදී විතරයි. එන්නේ ඇති වෙච්ච ආයෝජන විශ්වාසයේ මත. ඒ වගේම අපි ඉතාමත් උපක්‍රමශීලීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදත් එක්ක කටයුතු කිරීම සහ ණය ප්‍රතිවගත කිරීමේ කාර්යය අවසන් කරා. අපිට විවිධ චෝදනා ඉදිරිපත් කළා. මේක රනිල් වික්‍රමසිංහගේ වැඩේ වෙන වැඩක් කරන්න කියලා අපි කකුලෙන් අදින් උත්සාහ කරා. අපි වෙළඳපළ රට සියල්ල අධ්‍යයනය කරලා නිසි ක්‍රියාමාර්ගය ගත්තා. අන්න ඒකේ ප්‍රතිඵලයක් දැන් ඇවිල්ලා තියෙනවා. දෙසැම්බර් මාසයේදී අපිට පුළුවන් වුණා ඒ සියල්ල අවසන් කරලා ණය ප්‍රතිවගත කරන්නේ ගිවිසුම් ඔක්කොම අවසන් කරලා සුවයිරි බැඳුම් කර හිමියන් එක තිබිච්ච පරණ බැඳුම් කර වෙනුවට අලුත් බැඳුම් කර දීලා ඒකට යුත් අවසන් කරන්න. ඒකේ පළවෙනි ප්‍රතිඵලයේ විදියට 2024 වර්ෂයේට අපිට වෙන් කරන්න සිද්ධ වෙච්චි 24 දී අතුරු සම්මත ගිණුමැදි ණය සීමාව 2025 සඳහා රුපියල් බිලියන 3000කින් වැඩි කරන්න සිද්ධ වෙච්ච එක දැන් අපිට අයින් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. 2024 දී ණය සීමාව රුපියල් බිලියන 7350යි. ඒට සාපේක්ෂව දැන් අපිට ඉතාමත්ම පහසු අඩු ණය මට්ටමක් තියෙන ණය සීමාවක් තමයි 2025 දී ඒ රුපියල් බිලියන 4000කට සීමා වෙනවා. ඒ වගේම මේ අලුතෙන් නිකුත් කරපු බැඳුම් කර දැන් සිංගප්පූරුවේ ද්විතීයික වෙළඳපළේ විකිණෙනවා. ඒ වගේම මා බැංකුව වාර්තා කරන දත්ත අරගෙන බලන්න පළවෙනි වතාවට ඔවුන්ට ඒ සඳහා ලැබිච්ච yield එක දායකත්වයේ වෙළඳපළේ දැන් වැඩි වෙමින් පවතිනවා. ඒ කියන්නේ මිනිස්සු ඒ බැඳුම් කරගන්න පෙළඹෙනවා. පළවෙනි බැඳුම් කරය කල්පිරෙන්නේ 2028. අන්නේ බැඳුම් කරයට ඊට කලින් සති දෙකකට කලින් තිබුණා වඩා වැඩි ප්‍රතිලාභයක් එමින් තියෙනවා. මේ වගේ දර්ශක ගණනාවක් තියෙනවා. අපිට කතා කරන්න දැන් වේලාව නැහැ. නමුත් මම අදහස් කරන්නේ මේ ගැන මේ සභාව කල් තිබීමේ විවාදයේදී හුදෙක්ම කලේ අපි රට නිසි පාරට දාගෙන අරන් යන එක මහ ජනතාවගෙන් නොමග මහ ජනතාව මේ නොමග යවමින් බොරුවක් සමාජගත කරන උත්සාහ කිරීමක්. ඒ නිසා මම අවධාරණය කරනවා මේ තත්ත්වයේදී අපි නිසි ආකාරයට මේ කලමනාකරණය කරමින් ඉදිරියට අරන් යනවා. ඒ වැඩසටහනේ පළවෙනි පියවර 2025 විසර්ජන පනත් කෙටුම් පතේ අපි ඉදිරිපත් කරනවායි කියලා යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
පාර්ලිමේන්තුව 2025 ජනවාරි 10 වන දින පෙරවරු 9:30ට යළි රැස්වේ.